Honorable Asoka Sapuma Ranwala, you have 9 minutes.
Niyojya Karaka Sabha Niyojya Kathanayakathumani Avurudu 26kata passe Sri Lankave parisara panata Madhyama parisara adhikariya nirmita vime panata sansodhanayata lakkana mohotedi e sambandhawa katha kirimata labima bhagyayak kota salakanawa. Avurudu 26k kiyanne sulupatu kalayak nemeyi. ලෝකේ ශීඝ්‍ර වෙනස් වීම ගණනාවකට භාජනය වුණු වකවානුවක් මෙවැනි තත්ත්වයක් තුළ මෙවැනි පරිසර පනතක් සංශෝධනය කිරීමට අසමත් වීම සම්බන්ධව බරපතල අදාළ බලධාරීන්ට ඒ කාලේදී විවේචනයක් තියෙනවා. හැබැයි ඊට වඩා වටිනාකම තියෙන්නේ 1980 අංක 47 දරන පනත නිර්මාණය වෙනකොට ලෝකේ පුරාම තම තමන්ගේ රටවල් වල පරිසරය සම්බන්ධව දැඩි අවධානය ලක් වෙන කාල පරිච්ඡේදයක්. 1980 දශකය, 60 දශකය, ඒ වගේම 70 දශකය කියන්නේ පරිසරය සම්බන්ධව තම තමන්ගේ රටවල් වලට බල කරලා තිබුණා වඩාත් හොඳ ක්‍රමවේද වලට ඉන්න ජාත්‍යන්තර මට්ටමින්. ගෝලීය වශයෙන්. තමන්ගේ රට ඇතුළට පමණක් නෙමෙයි ගෝලීය වශයෙන් සලකගෙන එවැනි පරිසර අනපනත් ගණනාවක් නිර්මාණය වුණු යුගයේදී ඒ සම්බන්ධව ශ්‍රී ලංකාව තුල ඒ වෙනසකට භාජනය වෙන්නේ බලකලෙත් ඊට හාත්පසින්ම වෙනස් කාරණයක්. ඒ කාරණේ තමයි ඒ ඒ රටවල් වල පරිසර සම්බන්ධව දැඩි අවධානයෙන් පරිසර අනපනත් නිර්මාණය වෙනකොට ගෝලීය වශයෙන් අවුරුදු 15න් 15ට අදාළ පරිසර ඉලක්කයන් සපුරනකොට ඒ පරිසර අනපනත් වලට රිංගලා වෙනත් රටක තම නිෂ්පාදනයන් බිහි කිරීම වෙනුවෙන් අපේ රට ඇතුළට විවිධ සමාගම් වෙනවා ආයෝජනය වෙනුවෙන්. බොහෝ විට සමාගම් ඉතාමත් දැඩි විදිහට අවධානය යොමු කරද්දී ඉතාමත් දූෂකාරක අපද්‍රව්‍ය දූෂකාරක අපවායුන් පරිසරයට උදාහරණ කර්මාන් තමයි හඳුන්වා දීලා තිබුණේ. විශේෂයෙන්ම වුණේ දූෂකාරක බුදාරින්න තෝරාගෙන තිබුණේ අපේ රටේ ගංගා පද්ධතිය. ඒ සම්බන්ධව තෝතැන්නක් බවට පත් වුණා. ඉතාම පහසුවෙන් තමන්ගේ දූෂකාරකයන් මුදාහරින්න අපේ රටේ ගංගා පද්ධතිය භාවිතා කරන්න පුළුවන්කම ලැබුණා. මෙන්න මේ හේතුව නිසාම ඒ මොහොතේදී මධ්‍යම පරිසර අධිකාරිය නිර්මාණය වීම යම් මට්ටමකට මේක පාලනය කරන්න හැකියාවක් ලැබුණා. හැබැයි 1988 වෙද්දී 2000 වෙද්දී මේ පනතේ තිබුණු යම් යම් කාරණා අර තමන්ගේ උමනාව ඉෂ්ට කරගන්න බාධා වෙනකොට ඒක වෙනස් කරගැනීමේ උමනාව වෙනුවෙන් යම් සංශෝධන ප්‍රමාණිකුත් එනවා. හැබැයි මම කියන්නේ ඒ සංශෝධන හුදු ඒ පනතේ තියෙන අකර්මණ්‍යතාවයක් ඇති කරන්නම බිහි වුණයි කියලා. නමුත් ඒ මොහොතේ පවතුණු ආර්ථික ක්‍රමවේදයට ඒ මොහොතේ පැවතුණු නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ වෙන විදිහට ඒ සංශෝධනයන් මේ මොහොතේ ක්‍රියාත්මකුණයි කියලා අපිට පැහැදිලිව දකින්න ලැබෙනවා. කෙසේ හෝ අවසානයේදී මේ පනත අවුරුදු 26ක් පුරා සංශෝධනය නොවීමම අද මේ පනත ගෙන්නකොට මොනතරම් බැරෑරුම් සහගත තත්ත්වයක්ද කියලා හිතන්න. කොතරම් විද්‍යුතුම් ප්‍රමාණයකගේ සහාය අමාත්‍යතුමාට නියෝජ්‍ය අමාත්‍යතුමාට අවැසි වෙන්නේ නැද්ද? කොතරම් පරිසරවේදීන්ගේ අදාළ අදහස් මේ පනතර එකතු වෙන්න ඕනකම තියෙන්නේ නැද්ද? ඒ සම්බන්ධව මම දන්නවා දීර්ඝ කාලයක් මේ සම්බන්ධව පවුණු මාස කීපය තුළ පරිසර අමාත්‍යාංශය තුළ ක්ෂේත්‍රය තුළ ඒ අධ්‍යයනයන් සිදු කරන්නේ නැද්ද? නිලධාරීන්ට මොන තරම් බැරෑරුම් වගකීමක් පැවරෙන්නේ නැද්ද? මේ සියලු කාරණා ගත්තට පස්සේ අනාගතයේදී අපේ පරිසරය වෙනුවෙන් ඒ නිලධාරීන් විද්වතුන් පරිසරවේදීන් කරපු කැපකිරීම සම්බන්ධව අද මේ පනත ගේන සංශෝධන ගේන මොහොතේදී අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම මේ සම්බන්ධව එක ක්ෂේත්‍රයක් ගැන අපි කතා කළොත් මේ සංශෝධනයේ විච කාරණා සම්බන්ධව කතා කළොත් අපි දන්නවා මේ කතා කරපු ආකාරයට ඉතාමත් දැඩි දූෂකාරක සම්බන්ධව මේ දූෂකාරක සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරිය සතුව පනත තුල තිබුණේ දූෂකාරකවල සාන්ද්‍රණය සම්බන්ධව පමණක් තමයි සැලකිලිමත් උනේ. අපි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සම්බන්ධව කතා කළොත් ඒකේ දූෂකාරක සංයුතිය එහෙම නැත්නම් සාන්ද්‍රණය. සල්පියුරික් අම්ලය සම්බන්ධව කතා කළොත් ඒ සල්පියුරික් අම්ලය අම්ලයක් විදිහට උදාහරෙද්දී ඒකේ සාන්ද්‍රණය. එහෙම නැත්නම් කෝස්ටික් ගැන කතා කරද්දී ඒ කෝස්ටික් මිශ්‍ර වතුර වල තියෙන දූෂකාරක බව මැන්නේ ඒ සම්බන්ධව තියෙන සාන්ද්‍රණයෙන් විතරයි පරණ පනත අනුව. හැබැයි බොහෝ කර්මාන්සාලා තමන්ගේ ඒ දූෂකාරකවල සාන්ද්‍රණය අඩු කරගන්න ඒ තමන්ගේ ජල මූලාශ්‍රය භාවිතා කරමින් සාන්ද්‍රණය අඩු කරගන්න තනුක කරනවා. නැවතර ජල මූලාශ්‍රයටම නිදහස් කරනවා. කැලණි ගඟ ආශ්‍රිතව තියෙන බොහෝ එවැනි මහා පරිමාණයේ සමාගම් වලින් නිදහස් කරන දූෂකාරක අපද්‍රව්‍ය තනුක කරන්න භාවිතා කරන්නෙත් ඒ කැලණි ගඟේ වතුරමයි. නැවත නිදහස් කරන්නෙත් කැලණි ගඟ තමයි. ඒක නිසා ප්‍රමාණයත් ඉතාම වැදගත් බව. ගුණාත්මක භාවයේ වගේම නිදහස් කරන අපද්‍රව්‍ය වල ගුණාත්මක භාවයේ වගේම ප්‍රමාණාත්මක බවත් ඉතාමත් වැදගත් බව අධ්‍යයනයන් වලදී පෙනී ගියා. හැබැයි ප්‍රමාණාත්මක භාවය සම්බන්ධව තක්සේරුවක් තිබුණ නැහැ. එහෙමනම් දූෂකාරක අපද්‍රව්‍ය දිගින් දිගටම මුදාහරින ජල මූලාශ්‍රය දූෂිත වීම අලුතෙන් හිතන්න දෙයක් නැහැ. පොඩ්ඩක් හිතලා බලන්න අපිට උදේවා දකින්න ලැබෙනවා අපේ කුඹුරු වලට තියෙන මහ ඇල අද වෙනකොට හරකෙකුට බහින්න බැරි දූෂකාරක වලින් පිරුණු ඇලක් බවට පරිවර්තන වෙලා තියෙනවා. ඒකේ පාට පවා දුඹුරු පාට එහෙම නැත්නම් රතු පාට අරගෙන තියෙනවා. ඒ වගේම ගඟට මුදාහැරියට පස්සේ ගඟේ වැසිකාල ගුණයේදී මේ වතුර ටික මුහුද දක්වා ගමන් කළත් වර්ෂාපතන අඩු වුණාට පස්සේ මුහුදු වතුර ගඟ දිගේ උඩහට එද්දී මේ වතුර බහින්නේ නැහැ. එතකොට ඉතාමත් අධික සාන්ද්‍රණයක් බවට පත් වෙනවා ගඟ තුලදී. ඉතාමත් අධික සාන්ද්‍රණයක් බවට පත් වෙනවා ඒ මහ ඇල තුලදී. ඒ වගේම වක් ඇල තුලදී ගොවියා ඍජුවම ප්‍රතිලාභ ලබන වක් ඇල තුලදී මේ දූෂකාරක ඒ විදිහටම වැඩ කරනවා. මේ දූෂකාරකවල තියෙන ඒ දූෂකාරක සංයුතියන් විදිහට බරලෝහ ප්‍රමාණය වගාබිම් වලදී ගොවි නිෂ්පාදන වලට එනවා. ඒ ගොවි නිෂ්පාදන භාවිතා කරන ගොවිය ඇතුළු පාරිභෝගිකයින් ඉතාමත් බරපතල බෝ නොවන රෝගවලට ගොදුරු වෙනවා. වකුගඩු රෝගයට ගොදුරු වෙනවා. ඒක නිසා අපේ ජල මූලාශ්‍රය ඉතාමත් අධික
stipulated time
ජල ප්‍රවාහයක් බවට පත් වෙලා තිබුණත් හොඳ වර්ෂාපතනයක් තිබුණත් අද අපිට වතුර ටිකක් අරගෙන බොන්න බැරි තත්ත්වයක් අපේ ජල මූලාශ්‍ර වලට සිද්ධ වෙලා තියෙන්නේ මේ අධික දූෂකාරක නිරතුරුවම නිදහස් කිරීම තුළ කියලා අපි තාමත් හොඳින් දන්නවා. ඒක නිසා මේකට තියෙන එකම දේ තමයි මේ පනතේ තියෙන සාන්ද්‍රණය පමණක් සලකන්නේ නැතුව ප්‍රමාණය පවා ඒ ප්‍රමාණය පමණක් සලකන්නේ නැතුව මුදාහරින කාලය බවා සැලකිල්ලට අරගෙන ඒක නියාමනය කරලා ඒ සම්බන්ධව නීති රීති හදන්න මොන තරම් අධ්‍යයනයක් කළ යුතුද? අවුරුදු 26ක් පුරා ක්‍රමිකව වර්ධනයක් විදිහට මේක සිද්ධ වුණා නම් බරපතල විනාශයක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි මේ විනාශකාරී தත්ත්වය තුළ ජල මූලාශ්‍රය නැවත බේරා ගන්න නම් මේ පනතේ තියෙන නීති රීති අනපනත් මධ්‍යම පරිසර අධිකාරියට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ ගෝලීය පරිසර පද්ධතිය තුළ ඒ වගේම ලාංකීය පරිසර පද්ධතිය අද මධ්‍යම කඳුකරයෙන් ගංගාවලින් එහෙම නැත්නම් වෙරළබඩ ප්‍රදේශ ඒ වගේම කොරල් පරය වෙන්වෙන්ව ගන්න බෑ. ඒක වෙන ප්‍රදේශයක දෙයක්. ඒක මේ පළාත් සභාවට අයිති වෙන්නේ නැහැ. ඒක වෙනම පළාතකට අයිති වෙන්නේ. එහෙම කියලා පරිසරය තුලදී කටයුතු කරන්න බෑ. ඒක විද්‍යානුකූල නැහැ. එහෙනම් ලාංකීය පරිසර පද්ධතිය ගැන කතා කරද්දී අපි සලකන්න ඕනේ ලාංකීය පරිසර පද්ධතියේ තියෙන විද්‍යානුකූල තත්ත්වයන්. ඒ වගේම ලාංකීය පරිසර පද්ධතිය ගෝලීය පරිසර පද්ධතියෙන් වෙන් කරන්න
බෑ.
ඒක නිසා ගෝලීය පරිසර පද්ධතියත් ලාංකීය පරිසර පද්ධතියත් ලංකාව තුළ බෙදිලා තියෙන විවිධ පරිසර පද්ධතීන් එකට ගොනුවක් විදිහට ගන්න නම් අපි සමස්තය අරගෙන මධ්‍යම පරිසර අධිකාරිය ඒ වගේම පරිසර අමාත්‍යාංශයේ විදිහට රටර මැදිහත් විය යුතුයි. ඒ මැදිහත් වීම ගෝලීය වශයෙන් ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක වලට ගැලපෙන්න ඕනේ. මේ සියල්ලම එක්වර ගත්තොත් විතරයි නිවැරදි ආකාරයෙන් අනාගතයේ වෙනුවෙන් අපි සතු යුතුකම බවට පත් වෙලා තියෙන මේ පරිසරය ආරක්ෂා කරලා ඊළඟ පරම්පරාවට මේක දායාද කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අන්නේ වෙනුවෙන් අද මේ ගෙන එන පරිසර පනතට මැදිහත්තුණු ඇමතුමා නියෝජ්‍ය ඇමතුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට ස්තුති කරමින් මහණියන් වෙනවා. ස්තුතියි.